ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවී යන සතියේ ලෝකයේ තත්ත්වෙත් කොහොමද අපි විමසලා බලමු. සුපුරුදු විදිහට ඔබ දන්නවා සිකුරාදා වැඩසටහනේ ලොව වටා අපේ විදේශ විත්ති සමාලෝචනයෙන් අපි මේ පිළිබඳව කතා බහ කරනවා කියලා. ලෝකයේ ප්‍රමුඛතම කාරණා තුන හෝ හතර තමයි අපි මෙහිදී සාකච්ඡාවට අවධානයට ලක් කරන්නේ. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට දැන් සූදානම් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයිබෝවන් අමල්. අපි කොවිඩ් තත්වයෙන් අද සාකච්ඡාව පටන් ගනිමු. මොකද අපි දන්නවා මේ ඔමික්‍රෝන් වෛරසයත් එක්ක ලෝකයේ මේ කොවිඩ් ආසාදන තත්වය ශීඝ්‍ර ලෙසින් ව්‍යාප්ත වීම සම්බන්ධව නැවතත් අවධානයක් තියෙනවා. තත්වයේ මේ ආකාරයෙන් තියෙන අතරතුරුයේදී ලෝකයේ ඇතැම් කලාපවලින් නැවතත් කොරෝනා වෛරසය දැඩි ලෙසින් හිසෝසවන තත්වයක් මතු වෙලා තියෙනවා. මේ වෙනකොට බ්‍රිතාන්‍ය කෙරෙහි විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ ඇතුළු යුරෝපා කලාපය පිළිබඳව මේ දවස්වල ටිකක් වැඩිපුර කතාබහ වෙනවා. මේ තත්වයට හේතුව විදිහට ලෝකයෙන් වාර්තාවන තොරතුරු වලින් අද කතාව ආරම්භ කරමු.
ඔව් දිලුක්ෂි, විශේෂයෙන්ම යුරෝපයේ දිහා බැලුවොත් නැවතත් කොරෝනා වෛරසයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තාගත විදිහට වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය බැලුවොත් මේ වසංගතය ඇති වුණෙන් පස්සේ එක් දිනක වාර්තා වෙච්ච වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාව බදාදා වෙනකොට වාර්තා වුණා. එය 80,000කට ආසන්න සංඛ්‍යාවක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒකම අපි බැලුවොත් අප්‍රිකාවේ, දකුණු අප්‍රිකාවේ වාර්තාගත විදිහට දිනක රෝගීන්ගේ සංඛ්‍යාව 26,500කට ආසන්නව වාර්තා වෙලා තිබුණා. ඉතින් මේ විදිහට බලපුවහම අර ඔමික්‍රොන් ප්‍රභේදය නිසා මේ රෝගය බොහොම ප්‍රබල ලෙස නැවතත් හිසෝසවන තත්ත්වයක් මතුවලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් දැනට බ්‍රිතාන්‍යයේ තත්ත්වය කොතරම් භයානක විදිහට මේක නැවතත් පැතිරෙනවද කියනවා කිව්වොත්, අනෙකුත් රටවල්, යුරෝපයේ අනෙකුත් රටවල් මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ සිටින පැමිණෙන මගීන් තහනමකට ලක්වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සුවිශේෂ හේතුවක් නැතිව බ්‍රිතාන්‍යයේ සිට ප්‍රංශයට මගීන්ට ගමන් කිරීමට අවසර නොදෙන තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය රජය කියලා තියෙනවා අලුත් නව නීති, නව සීමා පැනවීමට ඔවුන් බලාපොරොත්තු නොවුනත් ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ උත්සව සමයේදී විශේෂයෙන්ම ජනතාව විශාල සංඛ්‍යාවක් රැස්වෙන ස්ථංගලට යන්න දෙපයි කියලා. ඒකම බ්‍රිතාන්‍ය මහරජින සම්ප්‍රදායිකව ඇය නත්තලට කලින් පවත්වන පවුලේ දිවා භෝජනය මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා සංකේතාත්මකව. ඊට අමතරව දිලුක්ෂි, රජය පැත්තෙන් එන්නත් කරන වැඩපිළිවෙල තවත් උත්සන්න කරලා තියෙනවා. තුන්වන මාත්‍රාව, එහෙමත් නැත්නම් මේ බූස්ටර් එක ලබා දීම දිනකට 10,00,000ක එන්නත් මාත්‍රා ලබා දීමට ඔවුන් දැන් කටයුතු කරලා තියෙනවා කියලා. මේකත් මේ ඔමිකෝන් ප්‍රභේදය පැතිර යාම වැළැක්වීමට ගත්තු විශේෂ පියවරක්.
ඔව්, ඔබ දන්නවා මේ වෙනකොට අපි ප්‍රවෘත්ති මගිනුත් වාර්තා කරලා තියෙන ඔස්ට්‍රේලියාවේ තත්ත්වය පිළිබඳව එන්නත්කරණය සම්බන්ධව ටිකක් අඩු මට්ටමක් මුලින් පැවතුනත් එක්වරම රජයේ යම් යම් ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති හේතුවෙන් ඔස්ට්‍රේලියාව මේ වෙනකොට කොවිඩ් එන්නතෙහි ද්විත්ව එන්නත්කරණයට ලක්වුණු වැඩිපුරම ජනතාවක් සිටින රටවල් අතරින් එක් රටක් බවට පත් වෙලා තියෙනවා. අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කළ ප්‍රාන්ත නායකයන්ට මේ වෙනකොට තියෙන බූස්ට් එන්නත ලබා ගන්නට ජනතාව උනන්දු කරවන්නේ, නමුත් දැඩි නීති රීති පනවමින් ලොක්ඩවුන් කරමින් ජනතාවගේ ජීවිත පාලනය කරන්න උත්සාහ කරන්න එපා, දේශ සීමා වසා ගන්න එපා, පුංචි දෙයටත් ජනතාවට නිදහස ලබා දෙමින් මේ තත්ත්වය කල්මනාකරණය කරන්න, වෛරසය සමග ජීවත් වන්න පුරුදු වෙන්න කියලා. ඉතින් මේක තමයි ඔස්ට්‍රේලියාවේ දැන් මේ තියෙන අලුත්ම ප්‍රවණතාව. ඉතින් බොහෝ ජනතාව මේ වෙනකොට මේ බූස්ට් එන්නත ලබා ගැනීම සඳහා උනන්දු කරවමින් තියෙන සෞඛ්‍යාංශ සහ රජය මගින් ඒ ඔස්ට්‍රේලියාව පැත්තේ තතුවෙත්තේ. තවත් විශේෂිත ආරංචියක් පිළිබඳව අපිට වාර්තා වෙනවා මේ මානව හිමිකම් පැත්තෙන් ඇමරිකාව ගත්ත තීන්දුවක් පිළිබඳව. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ගෙවිලා ගියා මේ දෙසැම්බර් මාසේ 10 වෙනිදාට යෙදිලා තිබුණේ. ඒ නිමිත්තෙන් හැම වර්ෂයකම ඇමරිකාව යම් යම් තීරණවලට එළඹෙනවා ලෝකයේ මානව හිමිකම් කඩ කරපු පුද්ගලයන් සහ ආයතන රාජ්‍යයන් සම්බන්ධව. ඉතින් මෙවර අපිට වාර්තා වෙනවා මියන්මාරය. ඔබ දන්නවා හමුදා පාලනයකට නතු වුණා, හිටපු නායිකාව අවුන් සාන් සූචි අත්අඩංගුවට අත්අඩංගුවට ගත්තා. මේ වෙනකොට මියන්මාරයේ වත්මන් හමුදා පාලනයට එරෙහිව සම්බාධක පනවන්නට ඇමරිකාව තීරණය කළා තියෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යම් පුද්ගලයින් සම්බන්ධවත් මේ වගේ සම්බාධක පැනවීම කෙරෙහි තීරණ අරගත්තා කියලායි අපිට තොරතුරු වාර්තා වන්නේ. අපි මුලින්ම අමල් මේ මියන්මාරයේ සම්බන්ධව ගත්ත තීන්දුව තීරණය පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡා කළේ ඉඳිමු.
ඔව් දිලක්ෂි, මේ වෙනකොට මියන්මාරයේ හමුදා ප්‍රධානීන් කිදෙනෙකුත් ඒ වගේම තවත් රජයේ සහ හමුදාවට අයත් සංවිධාන කීපයක් මේ විදිහට තහනමට ලක් කළා තියෙනවා. මේ තහනමේ අදහස තමයි ඔවුන් සතු යම්කිසි විදේශ දේපලක් තියෙනවා නම් ඒ දේපල ඇමරිකාවට මොනයම් හෝ සම්බන්ධකමක් තියෙනවා නම් ඒ දේපල අත්හිටවීමට සහ ඒ බැංකු ගිණුම් වල තියෙන මුදල් ඒවා අත්පත් කර ගැනීමට ඇමරිකාව කටයුතු සූදානම් කළ තියෙනවා. මෙතනදී ඒ පුද්ගලයන්ට ඔවුන් සතු දේපල අහිමිවීම පමණක් නෙමෙයි ඔවුන්ට ඇමරිකාවට ඇතුල් වීමට හෝ ඇමරිකාවේ යම්කිසි ප්‍රදේශයකට වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හෝ ඇමරිකාවේ ගුවන් යානයකට ගොඩවීමටවත් අවසර නොවන විදිහට තමයි කටයුතු සිද්ධ කළ තියෙන්නේ. ඉතින් මේ මියන්මාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ කාරණාව සිද්ධ වෙන්නේ පහුගිය සතියේ මියන්මාරයේ අන්සන් සූෂීට අවුරුදු දෙකක හිරදඬුවමක් නියම කරා. ඇය මැතිවරණ නීති උල්ලංඝනය කළා කියලා, ඒ වගේම ඇය නීති විරෝධී ලෙස රටට වෝකි ටෝකි යන්ත්‍ර දෙකක් ගෙන්වයි කියලා. ඉතින් ඒ හමුදා පාලනය ඒ විදිහට ඇයට ඒ ඇයව හිරයට නියම කිරීමත් එක්කලා පුද්ගලයන් 10 දෙනෙක් මේ විදිහට නම් කරලා තියෙනවා තහනම් පුද්ගලයන් හැටියට. ඒකෙන් බහුතරයක් මියන්මාරයේ හමුදාවට සම්බන්ධ උදවිය, ඒ වගේම තවත් සංවිධාන 15ක් තහනම් සංවිධාන හැටියට නම් කරලා තියෙනවා. ඒවා අයිනුත් බහුතරයක් මියන්මාරයේ හමුදාව සහ ඒ හමුදා රජයට අනුබද්ධ ආයතනයි.
අමල, ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මාර් කලින් සඳහන් කරපු පරිදි මේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 දෙනෙක් සම්බන්ධවත් මොනුත් ශ්‍රී ලංකා හමුදාවට සම්බන්ධ පුද්ගලයන්. අපි කැමති ඒ සම්බන්ධව මොකද ඇමරිකාවේ තීරණය කියලා දැනගන්න. කවුද මේ පුද්ගලයන් 2 දෙනා?
ඔව්, මෙතන දිලක්ෂි ශ්‍රී ලාංකිකයන් 2 දෙනෙක් සිටිනවා. ඒ 2 දෙනාම ශ්‍රී ලංකාවේ හමුදාවන් වලට සම්බන්ධ උදවිය. පළවෙනි පුද්ගලයා චන්දන හෙට්ටි ආරච්චි කියලා, ඔහු නාවික හමුදාවේ හිටපු බුද්ධිවන්ත නිලධාරියෙක්. ඔහුට මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ අධිකරණයේදී අධිකරණයක් ඉදිරියේ චෝදනා එල්ල කරලා තියෙනවා. පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා තිරිකුණාමලයේ නාවික හමුදා කඳවුරක් ආශ්‍රිතව ඔවුන් රඳවාගෙන තියලා පසුව ඔවුන්ව ඝාතනය කළයි කියලා. මේ 11 දෙනාට අතරට සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන තරුණයන් අයත් කප්පම් ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ව 2008-2009 කියන වසර දෙක ඇතුළතදී ඔවුන්ව කොළඹ සහයි කොළඹ ආසන්න ප්‍රදේශවලින් පැහැරගෙන ගිහිල්ලා පසුව ඝාතනය කළයි කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඒ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. එතන ප්‍රධාන සැකකරු චන්දන හෙට්ටි ආරච්චි නොහොත් නේවි සම්පත් තමයි. ඉතින් ඔහුට මේ වෙනකොට ඇමරිකාව ඔහුව තහනම් පුද්ගලයෙක් හැටියට නම් කරලා තියෙනවා. දෙවැනි පුද්ගලයා තමයි යුද හමුදාවේ හිටපු සාජන්වරයෙකු වන සුනිල් රත්නායක. ඔහු 2000 වසරේදී ඩිසెంబර් මාසයේදී යාපන අර්ධද්වීපයේදී දෙමළ පුරවැසියන් 8 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ලැබලා අධිකරණයේ වරදකරු වෙලා පසුව මරණ දඬුවම් ලැබපු පුද්ගලෙක්. ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති සමාවක් යටතේ හිරෙන් නිදහස් වෙච්ච පුද්ගලෙක්. මේ පුද්ගලයන්ට දිලක්ෂි ඇත්තටම ඔවුන් සතු දේපලක් තියෙනවනේ, විශේෂයෙන්ම ඔවුන් සතු විදේශීය දේපලක් තියෙනවනම් එය ඇමරිකාව අත්හිටවීමට පියවර ගන්නවයි කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් මේ 2 දෙනාට එවැනි වත්කම් තියෙනවාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් ඔවුන්ට ඇමරිකාවට වීසා ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ එක්කම ඔවුන්ගේ පවුලේ අයටත් මේ තහනම ඒ ආකාරයෙන්ම බලපානවා. ඊට අමතරව ඔවුන්ට ඇත්තටම ඇමරිකන් ගුවන් යානයකට ගොඩවීමටවත් අවසර ලැබෙන්නේ නැහැ. ඒ එක්කම ඇමරිකන් සමාගම් සහ ඇමරිකන් ආයතන සමග ගනුදෙනු කිරීමටත් ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් බොහෝ වෙලාවට මෙවැනි පුද්ගලයන්ට මේ තහනම් පැනවීම ඇත්තටම ඒක එතන මේ නාමිකව බලපෑමක් තිබුණට ප්‍රායෝගිකව ඔවුන්ට පෞද්ගලිකව එතරම් විශේෂ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක ඒ රටට සහ ඔවුන් සම්බන්ධයෙන් නාමිකව තමයි යම්කිසි බලපෑමක් ඇති වෙන්නේ. නමුත් ප්‍රායෝගිකව ඔවුන්ට ඒකෙන් ඍජු බලපෑමක් අත් වෙනවා කියලා හිතන්න අමාරුයි.
අමල, එතකොට කවුද මේ ඇමරිකාවේ මේ සම්බාධක පනවන්නේ මේ පුද්ගලයන්ට?
අතර මේක ඇමරිකාවේ මහ භාණ්ඩාගාරයට අනුබද්ධව තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. අපි මේකට කියනවා ට්‍රෙෂරිස් ඔෆිස් ඔෆ් ෆොරින් ඇසට්ස් කන්ට්‍රෝල් OFAC කියන ආයතනයේ තමයි මේ කාරණාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. නමුත් මේ පිළිබඳ කරුණු එළිදරව් කළා තියෙන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවයි.
තවදුරටත් අපිට වාර්තා වෙනවා මේ මේ හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව කතා බහ කරද්දී. දැන් මේ වෙනකොට මේ අපි දන්නවනේ මේ මියන්මාරයට පස්සේ ලෝකයේ වැඩිම අවධානයක් යොමු වුණේ අෆ්ගනිස්තානයට කියලා බලය අල්ලා ගන්නට උත්සාහ කරපු කැරලිකාර කණ්ඩායම තලිබාන් කණ්ඩායම තමයි දැන් රට පාලනය කරන්නේ. තලිබාන් වරුන්ටත් විශාල චෝදනාවක් එල්ල වෙනවා මේ විදිහට ආයතන විදිහට පුද්ගල ඝාතන සම්බන්ධව. මොනවද ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන කරුණු?
නිර්ලක්ෂ මෙතනදී තලිබන් වරුන්ට මේ චෝදනාව එල්ල වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔවුන් මේ වෙනකොට සටහන් කරගෙන තියෙනවා 100% ආසන්න පිරිසක් මේ වෙනකොට තලිබන් වරුන් විසින් ඝාතනයට ලක් වෙලා තියෙනවායි කියලා. ඒකෙන් 72%ක්ම මීට කලින් රජයට සම්බන්ධ නිලතල හොබවපු උදවිය, ඒ එක්කම මීට කලින් රජයේ හමුදාවන්වල පුද්ගලයන් හැටියට නම් කරලා තියෙනවා. ඒ එක්කම තලිබන් වරුන්ට තවත් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔවුන්ට විරුද්ධව කටයුතු කරන IS සංවිධානයේ සමාජිකින් පිරිසකුත් ඔවුන් මේ වෙනකොට අමුමමේ ඝාතනය කළයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අවස්ථාවේදී චෝදනා කරනවා. සමහර අවස්ථාවලදී සමහර පුද්ගලයන් ප්‍රසිද්ධියේ ඝාතනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඒ මලසිරුරු ජනතාවට ප්‍රදර්ශනය කරලා තවත් ජනතාව බියවද්දන්න කටයුතු කළයි කියලා මේ වෙනකොට චෝදනා එල්ල කරලා තියෙනවා. ඉතින් මෙතන අගෝස්තු 15 වෙනිදා තලිබන් වරුන් කාබුල් නුවර බලය අත්පත් කර ගැනීමත් එක්කලා මේ විදිහට දිගින් දිගටම ජනතාව පීඩාවට පත් කිරීමට අමතරව තමන්ගේ එදිරිවාදීන් බොහොම අමුඅමුවේ ඝාතනය කිරීමේ සරසුංගත වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරලා තියෙන්නේ.
අපිට අලුතෙන් තොරතුරු වාර්තා වෙනවා යුනෙස්කෝ සංවිධානය විසින් අලුතෙන් ලෝකුරුම 43ක් නම් කරලා තියෙනවා කියලා. මේ 43 අතරට ශ්‍රී ලංකාවෙන් තියෙන යම් කලාත්මක නිර්මාණත් ඇතුළත් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අමල් වැඩිදුර විස්තර දැනගන්න කැමති මේ සම්බන්ධව.
මේක ඇතරම ශ්‍රී ලංකාවට එක්තරා විදිහට සුවිශේෂ ජයග්‍රහණයක් දිරිලක්ෂි. මොකද යුනෙස්කෝ සංවිධානය දැනටත් ලෝක උරුමයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එහෙම ස්ථාන කීපයක් තියෙනවා. ඊට අමතරව කලා ක්‍රමවේදයක් මේ වෙනකොට ලෝක උරුමයක් සහ ලෝක උරුමයක් හැටියට ආරක්ෂා කළ යුතුයි කියලා නම් කරලා තියෙනවා. මෙතනදී පාරම්පරික දුම්බර රටා ක්‍රමවේද, එහෙම නැත්නම් දුම්බර රටාවලින් ඇඳුම් නිර්මාණය කිරීම, එහෙම නැත්නම් විවිධ කටයුතු සිද්ධ කිරීම, ඒ අත්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයක්, නමුත් ලෝක උරුමයක් හැටියට ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා යුනෙස්කෝ සංවිධානය පැරිස් නුවරදී දැන් දින කීපයකට කලින් තීන්දුව කළා තියෙනවා. ඉතින් මේ අනුව දුම්බර රටාවලට ජාත්‍යන්තර පිළිගැනීමක් මේකෙන් ලැබිලා තියෙනවා. ඊට අමතරව හන පාවිච්චි කරලා මේ කරන නිර්මාණ, ඒවා දිරිගැන්වීම සහ ඒවා පවත්වාගෙන යෑමට ඒ ජාත්‍යන්තර වශයෙන් ඒ අවශ්‍ය සහාය ලබා දීමක් සිදු කළ යුතුයි කියන එකත් යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළා තියෙනවා.
සෝතිය පල කරමින් ඔබට සමුදෙනවාමල් මෙවර ලෝවට විදේශ විති සමාලෝචනයට තොරතුරු කියන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව යලිත් ලබන සතියේ සිකුරාදා අපි හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.